ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික වාතාවරණය විමසා බැලීමේ අපේ සුපුරුදු සතියේ දේශපාලනික පුවත් විග්‍රහය සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම සමගින් අපි දැන් සම්බන්ධ වෙමු. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය හේතුවෙන් ශ්‍රී ලාංකීය දේශපාලනය දැන් තවදුරටත් උණුසුම් වෙමින් පවතින්නේ. මොකද අද හැරෙන්නට තව දවස් 4ක වගේ කාලයක් තමයි මේ ලබන සෙනසුරාදා ආරම්භ වීමට නියමිත. ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට තව ඉතිරිව තිබෙන දින ගණන සලකා බැලුවොතින් අපිට හමුවන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන ශාස්ත්‍රවල තියෙන උණුසුම් වාතාවරණය සමාලෝචනයට ලක් කරන්නට අපි හැමනම් සුපුරුදු ලෙසින් අලුත් තොරතුරුත් එක්ක සූදානම්ින් සිටින්නේ. ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් මේ කාර්යාවලියට දැන් සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උරුතියාවල. සුබෝදෑසනක් මනෝජ්, ආයුබෝවන්.
සුබෝදෑසනක් බිලුක්ෂි, ආයුබෝවන්.
අපි හැමදාමත්ම වගේ මේ වෙනකොට වාර්තාවෙන් අලුත්ම තොරතුරින් අදත් කතාබහ ආරම්භ කරමු. ඊයේ වෙනකොට විශේෂිත කතාබහක් ආරම්භුණා නැවත වතාවක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය හා සම්බන්ධව. අපි දන්නවා මීට කලිනුත් ඒ මහතා පුරවැසිභාවය ඉවත් කරගෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට සූදානම් කියලා කියපු සැනින්ම මතුණු ප්‍රමුඛතම කාරණේ තමයි ඔහුගේ මේ පුරවැසිභාවය සම්බන්ධ වන කාරණාව. යම්කිසි වූ ගැටලුකාරී තත්වයක් පිළිබඳව මීට කලිනුත් කතාබහට ලක් වුණා. දැන් මේ ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම අත ළඟ තියේදී නැවත වතාවක් මේ කතාබහ එලියට ඇවිල්ලා තියෙනවා. මේක කොහොමද මේ නැවත වතාවක් පටන් ගත්තේ මනෝජ්?
ඔව්, දැන් පසුගිය දිනක හරින් ප්‍රනාන්දු ඇමතිවරයා ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවදුරටත් ඇමරිකානු පුරවැසියෙක්, ඒ වගේම ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරපු පුද්ගලයින්ගේ නාමලේඛනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම ඇතුළත්ව නැහැ කියලා. ඒ අනුව ඔහු ජනාධිපති දුරේට පත් වුණොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එන දුරේ දැරීමට නොහැකි කියන අදහස තමයි හරින් ප්‍රනාන්දු ඇමතිවරයා ට්විටර් සටහනෙන් සඳහන් කරලා තිබුණේ. ඒකට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තායමත් ට්විටර් සටහනක් එකතු කරලා තිබුණා. එහි දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරපු බවට, ඇමරිකානු රජයේ නිකුත් කළ සහතිකය ඔහු එහි සඳහන් කරලා තිබුණා. ඒකෙදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියලා තිබුණේ ඉදිරි දවස් කීපේ ජනතාව මුලා කරන්න එක්සත් ජාතික පක්ෂයට දැන් තවත් බොරුවක් හොයාගන්න වෙනවා. ඒ අනුව මේ කාරණය ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බලපාන කාරණයක් නෙමෙයි කියලා සඳහන් කරලා තිබුණා. ඊයේ දවසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ නීතිඥවරුන් මාධ්‍ය හමුවක් පවත්වලා සඳහන් කරා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුරවැසි භාවය මේ වෙනකන් අවලංගු කරලා නැහැ කියලා පැතිර යන රාවයන් වල සත්‍යතාවයක් නැහැ. ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය අවලංගු කිරීමට අදාළ සියලු ලේඛන මැතිවරණ කොමිසමට තමන් ඉදිරිපත් කළා කියලා අලි සබ්‍රි ජනාධිපති නීතිඥවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළා. ඔහුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් මැතිවරණ කොමිසම සභාවට ඒ තොරතුරු ඉදිරිපත් කළා. ඒ අනුව පුරවැසි භාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. මේක මැතිවරණ ප්‍රචාරක සමයේ අවසන් කාල සීමාවේ හිතාමතා ගොතපු මඩක් විදිහට තමයි මේක අන්තිමට අර්ථ දැක්වීම සිද්ධ වුණේ. ඒත් එක්කම මේ තව කාරණයක් මත වුණා. එතනම් බිල්රුක්ෂි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර බලා පිටක්ව යන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සූදානමින් ඉන්නවා. ඒ සඳහා ඇනෝම් කරපු ගුවන් ටිකට් පතකුත් සමාජ මාධ්‍යයට එක් කරලා තිබුණා. ඒ අනුව 16 වෙනිදා තමයි ඡන්දෙ තියෙන්නේ. 17 වෙනිදා ඔහු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් බලා පිටක්ව යන්න නියමිතයි කියලා තමයි ඒ සංසරණය වුණු ටිකට් පතේ සඳහන් වෙලා තිබුණේ. නීතිඥවරු ඊයේ දවසේ මාධ්‍ය හමුවට එයත් අරගෙන ආවා. එහි මුද්‍රණේ පවා අඩුපාඩු පෙන්වා දෙමින් මේ ව්‍යාජ ගුවන් ටිකට් පතක් බව තමයි සඳහන් කළේ. දැනට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තියෙනවා. ඊට අදාළව ගුවන් ගමන් බලපත්‍රයක් තියෙන්නේ අධිකරණයේ සතුව. ඒ හින්දා 16 රෑ හදිසියේ මෝසමක් ඉදිරිපත් කරලා පාස්පෝර්ට් එකක් නිදහස් කරගෙන 17 කොහොමද ඇමරිකා යන්නේ යනුව මේකත් යම් ආකාරයකින් ගොතපු කතාවක් විදිහට තමයි සඳහන් කළේ. දැනට ඒක තමයි තත්වය. කොමුණ කණ්ඩායම් දෙකම ඒකට තවදුරටත් ප්‍රතිචාර දක්වමින් ඉන්නවා දිලුක්ෂි.
හොඳයි මනෝජ්, ඔබ සඳහන් කරපු ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් පවත්වපු මාධ්‍ය හමුවෙන් යම්කිසි කොටසක් ගෙනහැර පානට මම කැමතියි. එහිදී ජනාධිපති නීතිඥ අලි සබීර් මහතා ඉදිරිපත් කරපු කරුණුයි මේ.
පළවෙනි චෝදනාව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලබන 17 වෙනිදා පිටරට යාම සඳහා ටිකට් එකක් තියෙනවා කියලා සමහර මාධ්‍යවලුත් පළ කරා. මෙවැනි බුකින් එකක් ඇත්තෙම නැහැ. එතුමා පහුගිය අවුරුදු 15 තුල කිසිම අවස්ථාවක එක ආයතනයකින් හැරුණාම වෙන කොහෙන්වත් ටිකට් අරන්නේ නැහැ. ඒ ආයතනයෙන් මේක නිකුත් කරලත් නැහැ. බොරු කිව්වත් මේ බොරුව හරියට කියන්නට ඕන. මේ බණ්ඩාරනායක කියන එක ලියලා තියෙන්නේ BANDARNAYKA. ඒක ලියන්නේ එහෙම නෙවෙයි NAIKE කියලා තමයි බණ්ඩාර නායක එයාපෝට් එක ලියන්නේ. ඒකෙම පේනවා මොන තරම් බොරුවක්ද මේ ගිනියන්නේ කියන්නේ. එතුමාට විරුද්ධව විවිධ නඩු පහුගිය අවුරුදු 5 තුලම ඉදිරිපත් කරලා තිබුණා. එක නඩුවක් දැන් විභාග වෙනවා. එතුමාගේ પાස්පෝර්ට් එක තියෙන අධිකරණේ. එතුමාට ට්‍රැවල් බෑන් එකක් තියෙනවා. පිටරට යන්න බෑ කැමති වුණා. මේ යනවයි කියලා කියන්නේ 17 වෙනිදා. ඡන්දේ තියෙන්නේ 16 වෙනිදා. එතකොට 16 වෙනිදා රෑ උසාවියට මෝෂන් එකක් දාලා අනිත් පැත්තට දැනුම් දීලා પાස්පෝර්ට් එක අරගෙන තමයි මේ යන්න වෙන්නේ. මේකෙම පේනවා මොන බොරුවක්ද කියලා. අරින් ෆර්නාන්ඩෝ මහත්මයාගේ Facebook එකේ ස්ටේටස් එකක් දාලා තිබුණා. Twitter එකේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ US citizenship එක අහෝසි කරගෙන නැහැ කියලා. හැබැයි ලංකාවේ පුරවැසි භාවය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නැහැ කියලා රිට් ආඥාවක් කිල්ලුවා. එතුමාට විරුද්ධව එතුමා nomination දෙන එක වළක්වන්න. ඒකෙදි petitioners දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් තමයි ගාමිණී වියන්ගොඩ මැතිතුමා. අනිත් එක්කෙනා තමයි ප්‍රොෆෙසර් චන්ද්‍රගුප්ත තේනුවර. එතුමන්ලා ඉදිරිපත් කළා ලේඛනය P19 කියලා motion එකකින්. ඒ motion එකට අමුණුල ඉදිරිපත් කරලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ citizenship එක අහෝසි කිරීම පිළිබඳව loss of citizenship renunciation එකේ certificate එක. එතකොට ඒගොල්ලන්ගේ පදනම වුණේ ශ්‍රී ලංකානු පුරවැසිභාවය තමයි නැත්තේ ඇමරිකන් සිරසවිසිභාවය අහෝසි වෙලා කියන එක පිළි අරගෙන තමයි මේතන ඇවිල්ලා තිබෙන්නේ. තමුන්ගේ පුරවැසිභාවය අහෝසි කරන්නට අවශ්‍ය නම් කොළඹ තිබෙන තානාපති කාර්යාලයට ගිහිල්ලා ඒ පිළිබඳව ප්‍රකාශ කරලා දෙන්නට ඕන ඕත් එකක්. මේ තියෙන්නේ එතුමා ඒ විදියට ලබා දීපු ඕත් එක. මේ ඕත් එක ලබා දුන්නේ 2019 අප්‍රේල් මාසේ 17 වෙනිදා. ඒකේ කියනවා ඔබ ජනපදයේ තානාපති කාර්යාලයට ගිහිල්ලා දියුරුම් පෙස්සම මගින් තමුන් තව දුරටත් ඇමරිකානු පුරවැසිභාවය දරන්න අදහස් කරන්නේ නැහැ ඉවත් වෙනවයි කියලා දියුරුම් පෙස්සමක් දෙන්නට ඕන. දුන්නයි කියලා දියුරුම් පෙස්සම අනුව පුරවැසිභාවය අහෝසි වෙන්නේ නැහැ. ඒකෙම කියනවා පුරවැසිභාවය අහෝසි වෙන්නේ ඒ කරන ඉල්ලීම ඔවුන්ගේ විදේශ අමාත්‍යාංශයෙන් පිළිගෙන අප්‍රූව් කරොත් විතරයි. ඒ අනුව 2019 මැයි මාස 3 වෙනිදා ඉතාමත්ම පැහැදිලිවම මේ තියෙන අප්‍රූවල් එක ඒ බව පිළිග අරගෙන එතුමාට ලබා දෙනවා certificate of loss of nationality of the United States. ඒ අනුව එතුමාගේ පුරවැසිභාවය අහෝසි වෙන්නේ 3 වෙනිදා ඉඳලා නෙවෙයි අප්‍රේල් 17 වෙනිදා ඉඳලා. තේපෙන් දෙයනේ මේක මහ ලොකු දෙයක්ද? ඇමරිකන් එම්බසිය එකත් එක්ක මංගල සමරවීර මහත්මයා ඉතාමත්ම සමීපයි. කෝල් එකක් දිලා අන්න බැරිය.
දැන් මනෝජ් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රතිචාරයත් මේ ඔය සම්බන්ධයෙන් වැදගත් වෙනවා. දැන් ඔවුන් මොකද මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාරය?
ඔව්, දැන් අවසාන මොහොතේ මේ නැගෙන කාරණා මත අපිත් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මේ පිළිබඳව විමසීමක් කළා. ඒකෙදි ඇමරිකානු තානාපති කාර්යාලයේ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කිසිම නිල ප්‍රකාශයක් කරන්න බෑ. ඇමරිකානු පෞද්ගලිකත්වයේ පිළිබඳ නීතිවලට අනුව පුරවැසිභාවයේ හරි ආගමන විතුමන කරුණු සම්බන්ධයෙන් හරි එවැනි ප්‍රකාශ සිද්ධ කරන්නේ නැහැ. ඒ හින්දා මේ ගැන නිල ප්‍රකාශයක් තානාපති කාර්යාලය විදිහට කරන්න බෑ කියලා ඔවුන් කියලා තිබුණා.
හොඳයි, මීළඟට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැත්තට හරිමු. එම පාර්ශවයෙන් අපි දැක්කා ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමත් සමගම කවුද අගමැති කියන කතාබහ, මතභේදකාරී කතාබහ ඇති වුණා. තාමත් ඒ පැත්තිනුත් ඒ කතාවට නිශ්චිත පිළිතුරක් හෝ සමතයකට පත්වීමක් අපි දකින්නේ නැහැ. මොකද මේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මතය මොකක්ද අගමැති තනතුරු සම්බන්ධයෙන්? මේක ටිකක් ආందోళනාත්මක කාරණාවක් බවට පත් වෙන්නේ ඔහු සිදු කරපු එක්තරා ප්‍රකාශයක් නිසා. අපි දන්නවා අපි මීට කලිනුත් මේ ශ්‍රී ලංකීය පුවත් විමසුමෙන් අපි ඔබට ඉදිරිපත් කළා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කළාය කියලා. ඔහු තමයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළුතින් රටේ අගමැති බවට තවදුරටත් පත්වන්නේ කියලා. නමුත් සජිත්ගේ මතය වෙන එකක් කියලා දැන් ආරංචි වෙනවා. අපි කැමති ඒ සම්බන්ධව තියෙන අතුලන්ත තොරතුරු දැනගන්න ඔබෙන් මනෝජ්.
ඔදුලුක්ෂේ සජිත් ප්‍රේමදාස මහත්මයන් නැවුම් අපේක්ෂකයෙක් විදිහටනේ මේ පාර ජනාධිපතිවරණට ඉදිරිපත් වුණේ. පක්ෂයෙන් නාම යෝජනා ලබා දෙයිද නොදෙයිද කියන තැන ඔහුට හිතවත් මන්ත්‍රීවරුන් දේශපාලන සගයින් මේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා ගන්න දෙරි කැපවීමක් කළා. පහුගිය කාල සීමාවේ ආණ්ඩුව ඇතුලේ සිද්ධ වෙච්ච යම් කාරණාවකට රනිල් වික්‍රමසිංහ මහත්මයා යම් ආකාරයකින් භාගී විය යුතුයි කියන කාරණයට ඇඟිල්ල දිගු වුණා. ඉතින් මේ අතරේ සයිඩ් ප්‍රේමදාස් මහත්මයාත් මැතිවරණ වේදිකාවේ රජය කරන යම් වැඩපිළිවෙලටත් ඇඟිල්ල දික් කරනවා, අභියෝග කරනවා අපි දැක්කා. ඒ අනුව සයිඩ් ප්‍රේමදාස් මහත්මයාත් බලාපොරොත්තු වෙන්නේ අලුතෙන් ඔහු ජනාධිපති ධුරයට පත් වුණොත් අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අදහස කියන එක කාටත් ඔප්පු වුණා. ඒකට හේතුව තමයි විපක්ෂයත් කිව්වේ දැන් අපි දාණ්ඩුවේ ඉන්නේ කියලා අපිට හිතෙන තරමට සයිඩ් ප්‍රේමදාස් මහත්මයා ජනාධිපතිවරණ වේදිකාවේ කතා කරනවා කියලා. කොමුණත් පහුගිය සතියේ දිනක විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ සිදු කරමින් සයිඩ් ප්‍රේමදාස් මහත්මයා අදහස් කිහිපයක් ඉදිරිපත් කරා. එතන කියුණා ජනතා සම්මුතියකින් තොරව නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වගේම තමන් ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්න පුළුවන් පුද්ගලෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනවා, අමාත්‍ය මණ්ඩලයට දූෂණයෙන් තොර පුද්ගලයින් බඳවා ගන්නවා, හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා, ජාතික ලැස්තුවෙන් වෘත්තීය වේදීන් සහ කාන්තාවන්ට අවස්ථාව ලබා දෙනවා. මේ කාරණා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළා. එතන තමයි අර කියුනේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්න පුළුවන් පුද්ගලයා තමයි අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්න කියලා. ඒකෙදී අපි දැක්කනේ යම් සංවාදයක් ඇති වුණා. නවින් දිසානායක මහත්මයා නුවරට අගමැතිකම ඉල්ලුවා. ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා කිව්වා නුවරින් අපි එක්සත් ජාතික පක්ෂයේ හැමදාම හොඳින් දිනවන ප්‍රදේශයක් දිස්ත්‍රික්කයක්. ඒතොර ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයාටත් එහෙම හිතක් පහළ වෙලාද කියලා ආයි සාකච්ඡා වුණා. පාර්ලි චම්පිකරණෝ කැමතිවරයා මේ වෙලාවේ මැතිවරණ මෙහෙයුමත් එක්ක එකතු වෙලා ඉන්න ජව සම්පන්න බව නිසා සහ ඌට අග්‍රාමාධ්‍යර ලබා දීම පිළිබඳව අදහස් පළ වුණා. මේ අතර තමයි ප්‍රයිල් ක්‍රමසිංහ මහත්මයාත් එක්ක මාධ්‍ය හමුවකදී කිව්වේ අග්‍රාමාත්‍යවරයා විදියට සයිඩ් ප්‍රේමදාස් මහත්මයා ජනාධිපති වුණොත් තමන්ගේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරනවා කියලා. එවැනි පසුබිමක සයිඩ් ප්‍රේමදාස් මහත්මයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්න පුළුවන් පුද්ගලෙක් අග්‍රාමාත්‍යවරයාට පත් කරනවා කියලා.
එතකොට ඒ සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිචාරයක් හෝ පක්ෂ අභ්‍යන්තරයේ යම් කිසි ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවද මේ වෙනකොට?
ඔව්, ඒක එතනින් නිශ්ශබ්දයි. ඔහුගේ අදහස ඉදිරිපත් කළා විතරයි. ඒකට තවම ප්‍රතිඋත්තර දුන්නේ නැහැ මේ මොහොතේ.
දැන් අපි බලමු ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ එම සංවිධානයේ මේ වෙනකොට තියෙන ක්‍රියාකාරීත්ව කෙසේද කියලා. දැන් ජනාධිපතිවරණයක් අභිමුව තියෙන කාලයක් වානුවේදී ඔවුන්ගේ ක්‍රියාකාරීත්ව සහ විශේෂතා මොනවද අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ සතිය වෙනකොට මනෝජ්?
ඔව්, ලොක්ෂි ජාතික ජනබලවේගය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයන්, කලාකරුවන් මේ වගේ පිරිසක් එක්කාසු කරගෙන ඔවුන්ගේ ගමන ආරම්භ කළා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් අපි කලින් කිව්වා වගේ අධිර කිහිපයකින් ජාතික ජන බලවේගයේ ඉදිරිපත් කළේ. ඉතින් රට ගොඩනගෙන වැඩපිළිවෙලක් ඒ ඇතුළේ තිබෙනවා කියන සංවාදයකුත් තියෙනවා. කොහොමුණත් මේ දිනවල දේශපාලන වේදිකාවේ දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපේ සහ ඔවුන්ව මේ විශ්‍රාමගේ ජනාධිපතිවරු රජය නඩත්තු කරන්න ඕනද, රජය කියලා කියන්නේ අපේ බදු මුදල් අපි නඩත්තු කරන්න ඕනද වගේ මේ අදහස් පළවෙමින් තිබෙන වෙලාවක ජාතික ජන බලවේගයේ වට ආමන්ත්‍රණය කරමින් රට වටා යනවා අපි දකිනවා. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක අපේක්ෂකවරයා ප්‍රධාන වශයෙන්ම වේදිකාවේ පහුගිය දවස්වලක් මතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීම වගේ කාරණා. එහිදී ඔහු උදාහරණ අරගන්නවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ ආරක්ෂා වෙන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අවමව මාස 3කට දවසක් පාර්ලිමේන්තුව යන්න ඕනේ. එතකොට ඒ තමන්ගේ මන්ත්‍රී ධුරය විතරක් ආරක්ෂා කරගන්න ඕ අවුරුද්දට 4 වතාවක් පාර්ලිමේන්තුව ගියාම ඇති. දුර කාලයේ අවුරුදු 5යි නම් අවම 20 වතාවක් පාර්ලිමේන්තුවට ගියා නම් ඔවුන්ගේ අවුරුදු 5 වුණාට පස්සේ විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. ඉතින් මේක ඇත්තට සාධාරණ ක්‍රමයක් නෙමෙයි. මේක නැවැත්විය යුතුයි කියන කාරණේ උන් මතු කරනවා. ඒත් එක්කම වාහන බලපත්‍ර සම්බන්ධයෙන් කතා කරනවා. මේ සියලු මන්ත්‍රීවරු වාහන බලපත්‍ර ගත්තට පස්සේ, ඒ කියන්නේ බහුතරයක් මන්ත්‍රීවරු විශාල මුදල් වලට මේවා විකුණනවා. එතකොට හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කරන්න රජයේ සූදානමක් නැහැ. මේ වගේ කාරණා පිළිබඳව ඔවුන්ගේ අදහස ඉදිරිපත් කරමින් යනවා. අර මං කලින් කිව්වා වගේ වෘත්තීය වේදීන් කලාකරුවන් මේ හැමදෙනාම මේ වේදිකාවේ ඉන්නවා වගේම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්ති ඉදිරිපත් කරාට කොහොමද මේවා ක්‍රියාත්මක කරන්න කියන ප්‍රතිප්‍රශ්නේ ඔවුන්ගෙන් සමාජය අහනවා. ඒකට ඔවුන් උත්තර දීගෙන යනවා. ඒකට හේතුව තමයි ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන වෙලාවේ ඉඳලා ප්‍රාමාණික විද්වතුන් ඔවුන්ගේ කණ්ඩායමෙන් හිටියා. ඔවුන් ඒ අය ගෙනහැර දක්වමින් කියන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න රට ගොඩනගන්න හොඳම කණ්ඩායම දැන් ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක තියෙන අදහස. ඒ කාරණේ සමාජගත කරමින් මේ දවස්වල ඉන්නේ ජාතික ජන බලවේගය.
දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඡන්දයක් පැවැත්වෙනකොට ඡන්දය පැවැත්වෙන දිනට දින දෙකකට කලින් ප්‍රචාරණ කටයුතු නවත්වා දැමිය යුතුයි. ඉතින් එන ඒ අනුව බලනකොට මේ 16 වෙනිදාට කලින් බදාද දවසේ තමයි අවසාන මැතිවරණ ප්‍රචාරණ රැලි සහ ප්‍රචාරණ කටයුතු සියල්ලක්ම නවතා දැමිය යුතු දවස වන්නේ. ඒ සම්බන්ධව තියෙන සූදානම සහ අවසන් රැලි සම්බන්ධව අපිට වාර්තා වෙන තොරතුරු මොනවද ශ්‍රී ලංකාවෙන්?
ඔව්, බදාද රාත්‍රියේ ඡන්දය පවත්වන්න පැය 48කට කලින් ඔබ කිව්වාගේ දින දෙකකට කලින් සියලු ප්‍රචාර කටයුතු නවත්වන්න ඕන. මේ දිනවල අපේක්ෂකයෝ රටේ විවිධ ප්‍රදේශවල තමන්ගේ ජන රැලි පවත්වමින් තමන්ගේ ප්‍රතිපත්ති අදහස් ජනතාවට කියමින් ඉන්න කාලයක්. ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනාගේ අවසාන ජන රැලි තුනම කොළඹදී සූදානම් කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා, නවත ජනතාවාදී පෙරමුණේ අපේක්ෂකවරයා, ඔහුගේ අවසන් රැලිය සඳහා තෝරාගෙන තියෙන කොළඹ මරදාන, ඊට පස්සේ හෝමාගමදී තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අවසන් රැලිය පවත්වන්නේ. ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ අවසාන රැලිය මහරගමදී පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව රටවටේ තමන්ගේ මත ඉදිරිපත් කරමින් ඉන්න ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනා අවසාන රැ කොළඹට ඇවිල්ලා අවසන් රැලි පවත්වන්න තමයි තීරණය කරලා තියෙන්නේ දැනට.
දැන් මෙවර ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට අපේක්ෂකවරුන් 35 දෙනෙක් ඉන්නවා. අඩි දෙකක පමණ ප්‍රමාණයේ දිග ඡන්ද පත්‍රිකාවක් ඡන්දදායකයන්ට ලැබීමටත් නියමිතයි. හැබැයි තවත් පුංචි කතාබහක් තියෙනවා. දැන් මේ විශාල ප්‍රමාණයක මේ සැලකිය යුතු ප්‍රමාණයක ස්වාධීන අපේක්ෂකවරුනුත් ඉදිරිපත් වුණානේ. මේ ස්වාධීන අපේක්ෂකවරුන්ගේ පරමාර්ථය කුමක් විය හැකිද කියන කාරණාව සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් තියෙනවා සහ දේශපාලන ක්ෂේත්‍රයේ යම් කිසි වූ මතිමතාන්තර තියෙනවා. ඒ සම්බන්ධව මේ වෙනකොට ශ්‍රී ලංකීය ජන සමාජය තුළ දේශපාලන ක්ෂේත්‍රය තුළ මැතිවරණ කොමිසමේ කොයි වගේ ආකල්ප සහ සාකච්ඡාද තියෙන්නේ මනෝජ්?
ඔන්න සාමාන්‍යයෙන් ලංකාවේ තිබෙන ඡන්ද පෙට්ටි ප්‍රමාණයත් එක බැලුවට පස්සේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයක බැලුවට පස්සේ එක දේශපාලන පක්ෂයකට එමු නැත්නම් ස්වාධීන කණ්ඩායමකට ඡන්ද පෙළ නියෝජිතයන් දෙදෙනා බැගින් පත් කරලා අදාළ අවම නියෝජිත ප්‍රමාණය බැලුවත් පක්ෂයට මැතිවරණයක් මෙහෙවන්න සාමාන්‍යයෙන් 60,000ක විතර ප්‍රමාණයක්වත් අවශ්‍යයි කියන එක තමයි සාකච්ඡා වෙන්නේ. ඉතින් මේ කුඩා කුඩා දේශපාලන පක්ෂවලට ඒ කියන්නේ සමස්ත ඡන්ද ප්‍රමාණයවත් ඒතරම් ලබා ගන්න බැරි තත්ත්වයක් මතුවෙනවා. ඒවා අපි හිතළු නෙමෙයි, මීට පෙර ජනාධිපතිවරණ වල ප්‍රතිඵලත් එක්ක බලුවට පස්සේ තේරෙනවා. ඉතින් මෙවැනි කණ්ඩායමක් කොහොමද ඍජුව තමන් ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියන ප්‍රශ්නේ මෙවරත් මතුවුණා. දැන් රුපියල් 50,000ක් පිළිගත් දේශපාලන පක්ෂයක් නම් රුපියල් 75,000ක් ස්වාධීන කණ්ඩායමක් නම් අපතෙන්පත් කරන්නේ. දැන් රාජ්‍ය මාධ්‍ය ගුවන් කාලයක් ඊට වඩා මිලකට සාමාන්‍යයෙන් වෙක් වෙනවා කියලා කියන්න පුළුවන්. විනාඩි 15 බැගින් වන සාකච්ඡා වාර 4ක් පෙර සූදානම් කරලා තිබුණත් මේ පිරිස වැඩි වෙච්ච නිසා මෙවරය ඒ කියන්නේ ජනතාව ඇමතීම් රජය මාධ්‍ය හරහා 3කට සීමා කරලා තියෙනවා. රූපවාහිනිය 3යි ගුවන් විදුලිය 3යි. ඉතින් මේ අවකාශ තවා ඔවුන්ට ලබා දෙනවා. ඉතින් මේවා ඇතැම් අය ලබා ගනිමින් ඉන්නවා, ඔවුන්ගේ මතවාද කියමින් ඉන්නවා. හිටියත් මැතිවරණ කොමිසමක් සඳහන් කළේ එක් එක් අපේක්ෂකයින් ප්‍රධාන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ ප්‍රචාරක වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නවා. සමහරලාට ඔවුන්ගේ වාහනවල ගමන් කරනවා, ඔවුන්ට පක්ෂ ලෙස අදහස් දක්වමින් ඉන්නවා. ඉතින් මේ අනුව බැලුවට පස්සේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වැදගත්කම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. මොකද ඔහු පැහැදිලිව කියලා තියෙනවා නාම යෝජනා බාර දුන්නයින් පස්සේ කිසිම අපේක්ෂකයෙකුට වෙන අපේක්ෂකයෙක්ට සහාය දැක්වීමක් කරන්න බෑ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් ඇතුළේ තමයි සෙසු අය ප්‍රධාන අපේක්ෂකයින්ට සහාය දක්වමින් ඉන්නේ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමු වෙලා තියෙනවා.
මීළඟට මම සාකච්ඡා කරන්න කැමති දැන් ඡන්දය පාවිච්චි කිරීම සහ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව මේ වෙනකොට තියෙන සූදානම් පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා විටින් විට මේ සම්බන්ධව යම් අදහස් ප්‍රකාශ කිරීම සිදු කරනවා අපි දැක්කා. ඒ සම්බන්ධවන තොරතුරු සහ විශේෂයෙන්ම අපි දකිනවා දැන් විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාවත් තමන් කැමති අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම උදෙසා ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙනවත් අපි දකිනවා විවිධ මාධ්‍ය හරහා. මේ සම්බන්ධව තියෙන වාතාවරණය සහ මේ ඡන්දයට තියෙන සූදානම පිළිබඳවත් මම ඊළඟට ඔබෙන් තොරතුරු දැනගන්න කැමතියි මනෝජ්.
මුලින්ම අපි මේ විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ පැමිණීම, ඔව් ඒක මෙවර ටිකක් වැඩිපුර සංවිධානාත්මකව සිදුවෙන බවක් පේන්න තිබෙනවා. ගණන් හිලවුනම් ලොකු සංඛ්‍යාවලින් ඇහෙන්න තියෙනවා. කොතරම් දුරට ඇත්තද නැත්තද කියන්න අපිට පැහැදිලි නෑ. නමුත් එහෙම පැමිණෙන පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඉන්නවා. ඔවුන් ගුවන් තුරුපලේදී අදහස් දක්වනවා ශ්‍රී ලංකාවට ඇවිල්ලා එක පසුගිය සතියේ හෝ ඊට පෙර සතියේ ඔවුන් මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ අනුව යම් පිරිසක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමක් තියෙන බව පේන්න තියෙනවා. ඒක සංවිධානාත්මක වැඩපිළිවෙලක් විදිහටත් පේන්න තියෙනවා. මේ සංවිධානාත්මක කියන්නේ නරකක් නෙමෙයි. ඉතින් ඡන්ද බලය ශ්‍රී ලංකාවේ තියෙන අය ඡන්දය දාන්න ලංකාවට එනවා. ඉතින් එහෙම එන්න කියලා ඔවුන් සංවිධානගත වෙලා ඉන්නවා. සහ ශ්‍රී ලංකාවෙන් යම් අය ඒ පිළිබඳව සංවිධානාත්මක බැගයක් කරනවා කියලා පේන්න තියෙන එක වරදක් නෙමෙයි. වෙනදට වැඩි ඒක ප්‍රවණතාවක් විදිහට ලංකාවට එනවා. ඒක තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ ඡන්දය සම්බන්ධයෙන් බැලුවොත් දැන් මෙවර අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ ඡන්ද පත්‍රිකාව බැලට් පේපර් එක ටිකක් දිගයි. අඩි දෙකක් දිග බැලට් පේපර් එකක් හම්බ වෙලා තින්න ඉඳන් ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය එක ඡන්දදායකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන්න තියෙන කාලය වෙනදට වැඩි ගත වෙයි කියන බලාපොරොත්තුවෙන් 16 වෙනිදා වෙනදා උදේ 7ට පටන් අරන් හවස 4ට ඉවරයි මෙවර 1:05 වෙනකන් දික් කරලා තියෙනවා. ඒත් එක්කම දැන් 16 වෙනිදා ඡන්ද තිබ්බන් පස්සේ 17 වෙනිදා දවල් වෙද්දී ඡන්ද ප්‍රතිඵල සාමාන්‍යයෙන් ඩිලිවරයි වෙනදා. මෙවර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා ඒ සාමාන්‍යයෙන් ඊළඟ දවසේ සඳුදා 18 වෙනිදා දවල් වෙන්නත් පුළුවන්, 14 ඈ වෙන්නත් පුළුවන්. මේක 18 දවල් වෙනකම් යම් විදිහට ඇදෙන්න ඉඩ තියෙනවා කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කරනවා. ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පිළිබඳව අනාවැකි පළ වෙලා තිබෙනවා. 85% පන්නල මේ පරි ඡන්දදායි වගේ අදහසක් තියෙනවා. එහෙම මේ තියෙන ප්‍රවණතාවත් එක්ක තොරතුරු වාර්තා වෙනවා. ඡන්දේ පාවිච්චි නොකර ඉන්නවට වඩා ඡන්දය දාන්න කියන ප්‍රජාතන්ත්‍රීය අයිතිය තමන්ගේ ඉදිරි ජනාධිපතිවරයා පත් කරගන්න තියෙන අයිතිය එක පැහැර හරින්න එපා කියලා තමයි හැමෝම ප්‍රවර්ධනය කරන්නේ. ඒ හින්දා වැඩිපුර ඡන්ද දාන්න තියෙන නැඹුරුව හොඳයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලයක් හෙට දිනේ දක්වා අඟහරුවාද දිනේ දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒත් එක්කම ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු බොහෝ දුරට අවසන් වෙලා තියෙනවා. ලැබුණ නැත්නම් තැපැල් කාර්යාලවලින් ලබා ගැනීමේ අවස්ථාව සූදානම් කරලා තියෙනවා. ඒත් එක්කම ඔබ 16 වෙනිදා ඡන්දපොලට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කිරීමේ ඡන්ද පත්‍රිකාව ඔබේ අතට ලැබුණට පස්සේ ඒක නිසියාකාරයෙන් පුරවන්න කියන එක මැතිවරණ කොමිසම දැනුම් දීලා තියෙනවා. ඔබ එක පුද්ගලයෙකුට පමණක් නම් ඡන්දය ලබා දෙන්නේ කතරේ සලකුණු කිරීම ප්‍රමාණවත්. 3 දිනකට ඔබ 50 ලබා දෙනවා නම් මේ මන්දත්තම් එක්කෙනෙකුට වැඩි ප්‍රමාණයකට ඡන්දය ප්‍රකාශ කරනවා නම් 1, 2, 3 ලෙස අංක යොදන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේවා වැරදිලා යම් ආකාරයෙන් තමන් බලාපොරොත්තු වෙන අපේක්ෂකයාට පළමු අවස්ථාවේ ඡන්දේ නිසි ආකාරයකින් ප්‍රකාශයට පත් කරගන්න බැරි වුණොත් තව ඡන්ද පත්‍රිකාවක් ලබා දෙන්න වෙනවා. ඉතින් ඒ හින්දා එහෙම නොකර දැන් මෙවර ඡන්ද පත්‍රිකාවක් ටිකක් දිගයි, වැඩි මුදලකුත් ඒ සඳහා වියදම් කරලා තියෙනවා. ඒ හින්දා එහෙම අපතේ එවින් නොකර පරිස්සමෙන් ඡන්දේ පාවිච්චි කරන්න කියන කාරණයක්, පරිස්සමෙන් මේ ඡන්ද පත්‍රිකාව පාවිච්චි කරන්න කියන කාරණයක් මැතිවරණ කොමිසම දැනුම් දීලා තියෙනවා. ඉතින් වෙනදට වඩා ජනතාව ආමන්ත්‍රණය කරමින් මේ පිළිබඳව දැනුවත් කරමින් ඉන්නේ ලංකාවේ. අර අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි වීම සහ ඡන්ද පත්‍රිකාව දිගු වීම, ඒ හරහා මේ සඳහා වැයවන වියදම මෙවැනි කාරණා සැලකිල්ලට ගනිමි.
එයත් සුවිශේෂීව කාරණාවක්. මොකද මේ විදේශගත ශ්‍රී ලාංකීය ජනප්‍රජාව ශ්‍රී ලංකාවට යනවා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඒ නිසා මේ කාරණා දැනගෙන සිටීම උන්ටත් වැදගත් වේවි. අපි දන්න ඕස්ට්‍රේලියාවේ සිටින බොහෝ ශ්‍රී ලාංකික පිරිසුත් ශ්‍රී ලංකාවට යන වගට අපිට තොරතුරු ලැබෙමින් පවතින මේ වෙනකොට ගිහිල්ලා සිටින අයත් සිටිනවා. මම ඊළඟට කැමති මනෝජ් ටිකක් කතා බහ කරන්න මේ මැතිවරණ වේදිකාවලදී මේ ගෙවිලගිය සතියේදී සිදුවුණු සුවිශේෂතා පිළිබඳව. මොකද මේ ගෙවිලගිය සතිය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන මැතිවරණ සතියට කලින් සතිය. ඉතින් ටිකක් උණුසුම් සහ වෙනස්කම් සිදුවිය හැකිව තිබෙන සතියක්. තිබෙන විශේෂතා පිළිබඳව කතා බහ කරන්න කැමති ඊළඟට.
ඔව්, විශේෂතා පොරොන්දු පිට පොරොන්දු දේශපාලන වේදිකාවේ ඇහෙමින් තිබෙනවා. ඊට අමතරව අපි දැක්කා වසන්ත සේනානායක විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය දක්වන්න එකතු වෙලා තිබුණා. පොළොන්නරුවේ පැවැත්වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රැලියට වසන්ත සේනානායක මහත්මයා හරේ තියාගෙන පාක්ෂිකව ආවා. ඊට පස්සේ වේදිකාවට නැගලා කොළපාට තොප්පියක් දාගෙන ආවේ. ඒක මාරු කරලා පොහොට්ටුවේ තොප්පියක් පැළඳගෙන ජනතාව ආමන්ත්‍රණය කළා. ඉතින් ඔහු දිගින් දිගටම ඔහු එහෙමෙහි දේශපාලන පක්ෂ මාරු කිරීම සිද්ධ වුණා. දින 52 ආණ්ඩුව කාලෙත් ඔහු කෙටි කාලය ඇතුළේ 3 වතාවක් විතර පක්ෂ මාරු කරා. ඉතින් මෙවරත් ඔහුගේ තීරණය වෙනස් කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ඔහුට එල්ල වූ කෙනෙහිලිකම් මේ වගේ කාරණා පිළිබඳව සාකච්ඡා කරමින් ඔහු මාධ්‍ය හමුවක් පවත්වලා අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වුණොත් ඊට පස්සේ ඔහු අග්‍රාමාත්‍යවරයා විදිහට පත් කරන්නේ කවුද කියලා ඍජුව කලින් ප්‍රකාශ කරන්න කියලා මාධ්‍ය හමුවක් කියලා කිව්වා. ඉතින් මෙවැනි ආන්දෝලනාත්මක සහ මතභේදාත්මක තාක්ෂණ වේලාවේ එක්සත් ජාතික පක්ෂ මහලේ කම්බරය ලිපියක් යොමු කරමින් ඔහුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටෙව්වා. ඊටරේවත් ඔහු මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. කොහොමරි අවසාන ප්‍රතිඵලයේ විදිහට කොහොට්ටුවේ වේදිකාවට නැගලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය ලබා දෙන්න තීරණය කළා. විශේෂත්වයන්නේ ඔහු විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා.
දැන් අපි මේ ළඟට කතා බහ කරමු. මේ අවසාන සතිය වෙනකොට ශ්‍රී ලංකාවේ මේ සුළු ජාතිය නියෝජනය කරන පක්ෂවල ක්‍රියාකාරීත්වය කෙසේද කියලා. ඒ අතරිනුත් දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛයි. මොකද ඔවුන්ගේ සහයෝගය කාට ලැබෙනවාද කියන කාරණාව ටිකක් දෝලණය වෙමින් තිබුණා පසුගිය සති කිහිපය තුළ. ඊට පස්සේ ඔවුන් ප්‍රකාශ කළා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙනවා කියලා. දැන් එතනදී ඇති වුණු ප්‍රමුඛ අවධානය තමයි, මනෝජ්, අර යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මගින් යෝජනා කළානේ කරුණු 13ක්. ඒ කරුණු 13ට කැමැති වෙන පක්ෂයට තමයි ද්‍රවිඩ ජාතික සන්ධානය TNA එකේ සහයෝගය ලබා දිය යුත්තේ කියන මගට එතනදී එකඟතාවකුත් ඇති වුණා TNA එකත් එක්ක. ඊට පස්සේ යම් පක්ෂ ඇතුළත් මතභේදකාරී වාතාවරණ අපි දැක්කා. දැන් හැමෝම විමසන කාරණාව තමයි අර යෝජනා 13ට මොකද වෙන්නේ? දැන් ඔවුන් සහයෝගය ලබා දෙන්නට තීරණය කළා තියෙනවා නම් එක්සත් ජාතික පක්ෂයට. මේ වගේ කාරණා පිළිබඳව ටිකක් උණුසුම් වාතාවරණයක් සැකසෙමින් පවතිනවා ජනාධිපති වරණේ අභියස. වටපිටාව කොහොමද කියලා දැනගන්න කැමති ඒ කාරණාව සම්බන්ධයෙන්.
ඔව්, දැන් දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ පක්ෂ, උතුරේ දේශපාලන පක්ෂ ඔක්කොම වගේ බහුතරයක් එකට එකතු වෙලා යෝජනා 13ක් ඉදිරිපත් කළා. ඒකට මූලිකත්වය අරගත්තේ යාපනයේ සරසවිය, යාපනයේ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එකට මැදිහත් වෙලා තිබුණා. ඔවුන් සියලු දෙනා එකතු වෙලා තමයි මේ යෝජනා 13 ඉදිරිපත් කරේ. යෝජනා ඉදිරිපත් වෙනවත් එක්කම දකුණේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. TNA එකට රට බෙදන්න ඔවුන් සූදානම් වෙනවා. රට බෙදෙන යෝජනා තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ කවුද මේවා පිළිගන්නේ වගේ සංවාද ඇති වුණා. අවසාන වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ කිහිපයක් සජි ප්‍රේමදාස මහත්මයාට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණා. මුලින් මේකේ අදහස ඉදිරිපත් කළේ ඉලංකේ තමිල් අරසු පක්ෂය. ඒ පක්ෂය නියෝජනය කරමින් මේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කිව්වේ ඉලංකේ තමිල් අරසු පක්ෂය සජි ප්‍රේමදාස මහත්මයාට සහයෝගය ලබා දෙනවා කියලා. පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වෙලා ඔවුන්ගේ නායකයා ඉලංකේ තමිල් අරසු පක්ෂයේ නායක මාවේ සේනාධිරාජත් මේ තීරණයට එකගයි කියලා සඳහන් කරා. මේ කරුණු 13 සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා. ඒදි කිව්වේ කරුණු දකුණේ දේශපාලන පක්ෂ පිළිගත්තේ නැහැ. ඒ හින්දා ඒ පිළිබඳව තවදුරටත් ඒ කරුණු ඉදිරියට ගෙන යන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒක කරුණු 13 පිළිබඳව එතනින් ඉදිරියට සාකච්ඡා කරන්න නැහැ කියන කාරණේ පැහැදිලිව සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා සඳහන් කළා. ඊට පස්සේ මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක් වන ටෙලෝ සංවිධානය, සෙල්වම් අඩේකල නාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ සංවිධානය, ඒත් එක්කම ධර්මලිංගම් සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානය, ඔවුනුත් අවසාන වශයෙන් තීරණය කරලා තිබුණා සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය ලබා දෙන්න. දැන් පොදුවේ දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය ලබා දෙනවා. සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා කිව්වේ ඒ ඉදිරිපත් කරපු යෝජනා වුණා පැහැරියක් කියලා. නමුත් දේශපාලන වේදිකාවේ වක්‍රාකාරව පිළිගත්තාය කියන චෝදනා එල්ල වෙනවා. ඒවයි සත්‍යතාවයක් පේන්න නෑ. ඒවා චෝදනා විදිහට තමයි එල්ල වෙන්නේ. කොමුණත් අවසාන වශයෙන් දැන් ඊයේ දිනේ වන විට දෙමළ ජාතික සන්ධානය මේ ගත්ත තීරණයට යාපනයේ විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විරෝධය පළ කරලා තියෙනවා. තමන්ගේ සංගමයේ ප්‍රතිචාරයවත් අහන්නේ නැතුව තමයි දෙමළ ජාතික සන්ධානය මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ හින්දා එළමෙන ජනාධිපතිවරණයේදී ඡන්දේ ප්‍රකාශ කරනකොට දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමට ගරු කරන්න එපා කියලා මේ ශිෂ්‍ය සංගමයේ උතුරේ ජනතාවගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ තීරණය දෙමළ ජාතික සන්ධානයටත් දැනුම් දෙනවා කියලා යාපනයේ විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය සනාහන් කරලා තියෙනවා.
හොඳයි මනෝජ්, අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගිය සතියෙත් ශ්‍රී ලංකාවේ උරුසුම් දේශපාලනික තත්ත්වෙත්ති සමීප කිරීම පිළිබඳව ඔබත් කලින් සඳහන් කරපු ආකාරයට මෙවර ජනාධිපතිවරණයට ඔය කියන ආකාරයට ප්‍රතිඵල ලැබීමට මදක් ප්‍රමාද වෙනවා නම් ඒ 18 වෙනිදා දක්වා දීර්ඝ වෙනවා නම් අපි නැවතත් හමු වෙන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ 18 වෙනිදා ශ්‍රී ලංකාවට අලුත් ජනාධිපතිවරයෙක් පත්වීමේ ආරංචි අත්රාගෙන අපි විශ්වාස කරනවා ඒ වෙනකොට ලැබිලා තියෙන ඡන්ද ප්‍රතිඵලවලට අනුව අපිට නිශ්චිත තොරතුරු ප්‍රකාශ කරන්නට හැකියාව ලැබේවි කියලා. එහෙමනම් අපි ලබන සතියේ සඳහා හමු වෙන්නේ ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා කවුද කියන වගට වෙන ආරංචිත් සමග. බොහොම ස්තුතියි, අපි ලබන සතියේ සඳහා හමු වෙමු. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.